ජගත් කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට එදිනදා ජන ජීවිතය පහසු කරගන්න, ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය අත්ලක් සපයන්න අස්වැස්සමින් කටයුතු කරනවා කියන විශ්වාසයෙන්, ඒ වැඩපිළිවෙල තුළ අඩු ආදායම් ලබන ජනතාවට ජීවන තත්ත්වයට සහයක් වීම අපේ යුතුකමක් කියන බලාපොරොත්තුව තුළ තමයි මේ අස්වැස්සම වැඩපිළිවෙලට මම මගේ සහයෝගය දෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් මේ වැඩපිළිවෙලට විපක්ෂ නායකතුමා කිව්වා මේ පනතට විරුද්ධව නම් දෙකක් කියලා කටයුතු කළා කියන කාරණා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු. ඒ දෙන්න විතරක් නෙමෙයි, අපි 72 වර්ෂයේ මේ පනත ගේනකොට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වෙන්නේ හේතු කාරණා තිබුණා. ඒ වගේම මේ පනතේ ගරු ඇමතිතුමත් කිව්වා වෘත්තීය සමිතිය විරුද්ධ වුණා කියලා. ඉතින් මමත් ඒක වෘත්තීය සමිතියක් මෙහෙම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වගේම ඒ විරුද්ධ වෙන්න සාධාරණීය කාරණා තිබුණා. මේ වෙනකොට ඒක පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. මේ සහනාධාර ප්‍රවේශයට අදාළ ප්‍රතිලාභින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය වෙනත්ම පාර්ශ්වයකට ලබා දීම තුළ ඒක වඩා හොඳට ක්‍රියාත්මකයි. දැනට දිළිඳුකම පිටු දැකීමේ සාමාන්‍ය ක්‍රමවේදයේ ඉන්න අය තුළින් අඩුපාඩු වුණා සහ ඒක යම් වැරදි තත්ත්වයක් තියෙනවා කියලා ජාත්‍යන්තර මුල් අරමුදල වෙන්න පුළුවන්. වෙනත් විවිධ අය විවිධ චෝදනා කරනවා. දේශපාලඥයෝ විශේෂයෙන් චෝදනා කරනවා. ඊයේ මට මතකයි අපේ මුදල් අමාත්‍යංශයේ කාර්ග සභාවේදී යම් යම් කිව්වා. බැලුවාම දේශපාලඥයම තමයි ඒ වැරදි තීන්දුව ගත්තේ. ඒ වැරදි තීන්දුව ක්‍රියාත්මක කරන්න යෝජනා කරේ ඒ අය. හැබැයි ඒ අය අවසානයේ මේවා දලාගෙන ගිහිල්ලා අර නිලධාරින්ගේ කරමිට තමයි වැටුනේ. මම දැක්කා කෝප කමිටුවේදීත් 133ක් විතර සහනාධාර දීලා තියෙන්නේ වැරදි විදියට කියලා කතා වෙනවා. හැබැයි 133ක් ඒ වැරදියට දීපු සියලුම මුද්දර ටික බැලුවාම ගරු මන්ත්‍රීතුමිනේ දුන්නේ පහුගිය යහපාලන ආණ්ඩුවේ. එදා මෙතන අද විපක්ෂයේ සංවිධායකතුමා විදියට ඉන්න ලක්ෂ්මන් කිරියල්ලමැතිතුමා කියනවා අපි දැක්කා අවුරුදු 17ක් ඒගොල්ලේ පාර්ශ්වයෙන් සලකන්න බැරි වුණා. ඒ නිසා අපේ පාර්ශ්වයෙන් සලකනවා. ඇයි, මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම ආඩම්බරෙන් චණ්ඩිකමෙන් කියලා එතුමාලා 443,000කට විතර එදා දුන්න කෙලින්ම දේශපාලනිකව බලලා සමෘද්ධි නිලධාරියට ඒ වක්‍ය මිෂ්ඨ කරන් දුන්නෙත් නැහැ, ප්‍රාදේශීය ලේකම්ට කරන් දුන්නෙත් නැහැ. එදා දේශපාලනයක්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළා. එහෙම විශාල පිරිසක් එතනට එකතු කළා. ඉතින් ඒ විශාල පිරිස අද යම් ප්‍රමාණයකට සුසුදුසු බවට පත් වෙලා තියෙනවා. ඒක ඒ නිලධාරීන්ගේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වැරද්දක් විදිහට සමාජගත වෙනවා නම් ඒක මහා බරපතල අපරාධයක්. ඒක ඇත්තටම දිගින් දිගට මේ ව්‍යාපාරය තුළ දේශපාලනය තිබුණා නම් ඒක කොයි ආණ්ඩුව ඇතුළෙත් අඩු වැඩියට මේක තිබුණා. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව තමයි වැඩියෙන්ම මේ කාර්යභාරය කරේ. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය ඇතුළේ සමෘද්ධි නිලධාරීන් පසුගිය කාල පරිච්ඡේදය තුළ සමහරට තමන්ගේ ජීවිත පරදුවට තියලා මේ රටේ දුප්පත්කම නැති කරන්න විතරක් නෙමෙයි මිනිසුන්ට සහන දෙන්න, විශේෂයෙන් කොවිඩ් ආපු වෙලාවේ සමහරු මුකවාඩන්නේ නැහැ, එහෙම නැත්නම් අත්තසුම් නැහැ, එහෙම නැත්නම් මාක්ස් නැහැ, මොනවා හරි හේතු කියලා මේකෙන් මග ඇරියා. නැත්නම් මේක ජීවිත අවදානමට ලක් වෙන අවස්ථාවක. ඒ වෙලාවේ සල්ලි තිබුණෙත් නැහැ. විවිධ බැංකු හරහා සල්ලි දෙන්න උත්සාහ කරන වෙලාවේ සමෘද්ධි ව්‍යාපාරයේ තිබුණ බිලියන 50ක් විතර මුදලක් අරගෙන තමයි ණයක් විදියට මුදල් අමාත්‍යංශයත් එකඟ වෙලා රජය එකඟ වෙලා ඒ හරහා තමයි මේ රටේ දුප්පත් මිනිස්සුන්ට සහ සාමාන්‍ය මේ පවුල් ලක්ෂ 60කට ආසන්න ප්‍රමාණයකට රුපියල් 5000 ගන්න බෙදන්න පුළුවන් වුණේ සමෘද්ධි ව්‍යාපාරයේ තිබුණ සල්ලි. එතකොට ඒවා ගින්ගට ගිහිල්ලා දුන්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරී. ඒ ජීවිත අවදානම නොතකා වුණේ කාර්යභාරය කළා. ඒ වගේම ඉන් පස්සේ මේ රටේ විවිධ අවස්ථාවල අමාරුකම් වෙනකොට ඒ හැම අවස්ථාවම ඒ අවස්ථාවල්දී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විශාල කාර්යභාරයක් කරලා තමන්ගේ රාජකාරී වක්‍යෙම සහ සමාජික වක්‍යෙම ඉස්ස සිද්ධ කළා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයයි අස්වැසුමයි ගත්තහම මේ බොහොම සමහර අයට හිතෙන්නේ සමෘද්ධි ව්‍යාපාරය මේ සහනාධාර දෙන එකක් කියලා. සමහරු හිතන්නේ මේ නිකන් කන්න දෙන වැඩක් කියලා. සමෘද්ධි ව්‍යාපාරයෙන් බොහොම පුංචි කොටසක් තමයි දැන් මේ අස්වැසුම යටතට යන්නේ. සමෘද්ධි ව්‍යාපාරයේ 100ක් නම් 100න් 10% විතර අස්වැසුම තියෙන්නේ සහනාධාර ප්‍රවේශයේ විතරයි. ඉතින් සහනාධාර ප්‍රවේශය සුදුස්සන්ට දෙන එකත් නුසුදුස්සන්ගෙන් ඉවත් කරන කටයුතු කිරීම පිළිබඳ අපිට කිසි තර්කයක් නැහැ. අපි ඒකට එඟකයි. ඒ වගේම ඒ පනතේට එදා සමුරු නිලධාරීන් සහ අනිත් නිලධාරීන් සම්බන්ධ නොවුනේ 21-22 වගන්තිවල ඒකේ යම් නිලධාරියෙක් හිතාමතාම නෙමෙයි ගරු රාජ්‍යමත්වන කිව්වා එහෙම කියලා එක වගන්තියේදී හිතාමතා නෙමෙයි ලබා දෙන තොරතුරු අරු ප්‍රතිලාභියෙක් දෙන තොරතුරක් මත වුණත් ඕන්නම් නිලධාරියාගෙන් ඒකට දඬුවම් කරන්න පුළුවන්. ඒ නිලධාරියාට විරුද්ධ අධිකරණයට ගියොත් එහෙම ඒ නිලධාරියා සීලු දීමනා ගෙවන්නත් සිද්ධ වෙනවා. වසර සිරගත වීමට ලක් වෙන්න තියෙනවා. එවැනි බරපතල කාරණා ටිකක් තිබුණ නිසා තමයි නිලධාරින් අතරේ. හැබැයි ඒ හරහා ඇතිවෙච්ච තත්ත්වෙත් හොඳ තත්ත්වයක් තියෙනවා. ඒ නිසාම අර ඒ අයට කරන්න තිබුණ චෝදනා අඩු වෙලා අද වෙනම ස්වාධීනව වගේ මේ සමීක්ෂණ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට කාටවත් චෝදනා කරන්න බෑ. දැන්ට සහනාධාර වැඩපිළිවෙලේ සහ දිනුකම් පිරිදකීමේ වැඩපිළිවෙලේ ඉන්න නිලධාරින්ගෙන් තොරව ඒ සහනාධාර ලබා දීමේ කටයුත්ත කරා. ඒක වෙනම කරලා ඊට පස්සේ මේ රටේ දිනුකම් පිරිදකීමේ ඒ මහා වැදගත් වැඩපිළිවෙල සමෘද්ධි නිලධාරින් හරහා දිගටම කරගෙන යන එක හොඳයි. ඉතින් ඒ කාර්යභාරය කරන්න විශාල වැඩ කොටසක් දැන්ට ආරම්භ කරලා තියෙනවා. දැන්ට සමෘද්ධි නිලධාරින් මේ අවුරුදු 28ක විතර කාල පරිච්ඡේදයක් තුළ ආණ්ඩුවෙන් දුන්න මුදල් විතරක් නෙමෙයි මේ මිනිස්සුත් එක්ක යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ගම්මට්ටමේ විවිධ සමිති සමාගම් හදාගෙන ගාමීය කුඩා කණ්ඩායම් හදාගෙන ඒ වැඩපිළිවෙල තුළ අද පවුල් ලක්ෂ 17කට සහනාධාර දුන්නත් පුද්ගලය විදියට මේකේ සමෘද්ධි බැංකුවේ 40 ලක්ෂයකට වඩා සම්බන්ධ වෙලා බැංකුව 1086ක බිලියන 215කට ආසන්න මුදල් ප්‍රමාණයක් විතර තැන්පත් කරමින් සහ ඉතිරි කරමින් මේ වැඩපිළිවෙලට ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි, නිවාස අමාත්‍යංශයෙන් හදපු නිවාස ප්‍රමාණයට වඩා නිවාස ප්‍රමාණය සමෘද්ධි ව්‍යාපාරය හරහා නිවාස 1,04,000කට ආසන්න ප්‍රමාණයක් පෞගිය කාලේ හදලා තියෙනවා. ඒ වගේම තමයි සමෘද්ධි ව්‍යාපාරය හරහා වසරකට දරුවෝ ශිෂ්‍යදාර ලබා දෙනවා 43,000කට විතර. ඒ වගේම 25,000 ඉඳන් 120,000 දක්වා ණය පාසුකම් ලබා දෙනවා. තව විවිධ කර්මාන්තංශයෙන් වෙන්න පුළුවන්, කුසකර්මාන්තංශයෙන් වෙන්න පුළුවන්, සේවාංශ විවිධ ස්වයං රැකියා වැඩපිළිවෙල් හරහා මේ රටේ පෞල් ශාල ප්‍රමාණය සවිබල ගන්නන කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අස්වැසුම කියන්නේ සමෘද්ධි ව්‍යාපාරයේ නැතිකරන එකක් කියලා මම හිතන්නේ නැහැ. අස්වැසුම වැඩපිළිවෙල තුළ දිනුකම් පිටු දැකීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒක එදිනදා කාල ජීවත් වෙන දෙන සහනාධාරයක් විතරයි. ඒ සහනාධාරය ලබා දිය යුතුයි. මොකද ආණ්ඩුව රැකබලා ගත යුතු ජනතාවක් ලෝකේ ඕනෑම දියුණු රටකක් තියෙනවා. එහෙම දීමනා ලබා දෙනවා. ඉතින් ඒ දීමනාව ලබා දෙන්න මේ වැඩපිළිවෙල තුළ යම් හොඳ දේවල් ටිකක් තියෙනවා. ඒකට අපේ ප්‍රසාදේ තියෙනවා. විශේෂයෙන් අද ජීවත් වෙන්න බෑ මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක රුපියල් 2000කින් 4-5000කින්. ඒ නිසා රුපියල් 15,000ක් අඩු ගන්න 104කට හරි ලබා දෙන්න කටයුතු කිරීම, 8,500ක් තවත් 108කට විතර ලබා දෙන්න කටයුතු කිරීම, ඒක හොඳයි. හැබැයි මේ ක්‍රමවේදය ඇතුලේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන් මේ තෝරා ගැනීමේ තුල. ඉතින් මං හිතනවා රාජ්‍ය අමාත්‍යතුමාට මැදිහත් වෙලා ඉදිරි කාලේ, මොකද එකක් ඇත්තටම තවත් සුදුසු ටිකක් ඇතුළුලා නැහැ සමහර අය නොදුනුවත්කම නිසා ඒ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම විවිධ හේතු නිසාත් ඒ සුදුසු තෝරා ගැනීමට අමාරු වෙන්න පුළුවන්, නැත්තම් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉදිරි කාලය තුල ඒ අවස්ථාව ලබා දිය යුතුව තියෙනවා. ඒ වගේම දැන්ට විවිධ සහනාධාර දින පෞල් විදියට ගත්තාම පවුල් 29කට විතර අපි දැන් පහුගිය කාලේ හාල් දුන්නා. ඉතින් ඒ සියලු කණ්ඩායම් වලින් තමයි තෝරගන්න පවුල් ස්ථිර වශයෙන් සහනාධාර ලැබෙන්නේ බැලුවාම 112,000කට විතර තමයි. ඉතින් එතකොට සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ අඩුවීම තුළ සුදුස්සන් අයින් වුණොත් එතර ප්‍රශ්නයක් තියෙනවා. මම එදා අපේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදීත් පෙරේදා ජනාධිපතිතුම හම්බෙච්ච වෙලාවේදීත් පැහැදිලිව කිව්වා සුදුසු අයින් කළොත් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ප්‍රතිලාභ ප්‍රතිවිපාක අපිට බුද්ධ විඳ වේ. ඒ නිසා ඒකට අවස්ථාවක් දෙන්න ඕනෙම කෙනෙකුට නැවත අභියාචනා කළ සුදුසුන්ට ඇතුළු වෙන අවස්ථාව දෙන්න. දෙවෙනි කාරණාව තමයි මේකේ ඇතුලේ මේ සමෘද්ධි ව්‍යාපාරයේ කරගෙන ආපු වැඩ ටික අඩාල කරලා මේක යනවාද කියලා සමාජ මතයක් තියෙනවා. සමහර පටු ආකල්පවල බලන දේශපාලනඥයෝ සමහර වෘත්තීය සමිතිත් කියලා තියෙනවා මේක සම්පූර්ණයෙන් වහලා දානවා කියලා. ඉතින් ජනාධිපතිතුමාට එදා අපි ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මම විශේෂයෙන් කතා කියපු වෙලාවේ එතුමා කිව්වා මේක වහන්නේ නැහැ කියලා. ඒක නමට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ වැඩපිළිවෙල නිලධාරීන්ගේ ප්‍රශ්නාසියකුත් තියෙනවා මේ රටේ දිනු කම්පියුටර් දකින්න වැඩපිළිවෙලට දායක වෙන. එතකොට මේ නිලධාරීන්ගේ ප්‍රශ්න ටික විසඳන්නත් එතුමා යම් සාකච්ඡා දුන්න. ඒ වගේම ඉදිරියේදීත් ඒක කටයුතු වලට මැදිහත් වෙනවා කියන කාරණාව කිව්වා. ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන් තියෙන රාජ්‍ය ආයතන ටික ඒ වැඩපිළිවෙල කරගෙන ගියොත් මං හිතන්නේ දිල්දුකම් පිටු දැකීමේ ප්‍රවේශය අපේ දිල්දුකම් පිටු දැකීමේ රාජ්‍ය අමාත්‍යතුමා සහ රජය එක්ක එකතු වෙලා අපිට වෙනම කරන්න පුළුවන්. හැබැයි මේකේ මතයක් තියෙන්නේ දැන් මේ සහනාධාර සඳහා ලබා දෙන මුදල් මහජන බැංකුව හෝ ලංකා බැංකුව වෙනත් රාජ්‍ය බැංකුව කරා දෙන්න උත්සාහ කිරීම තුළ සමෘද්ධි බැංකුවට එදිනදා කටයුතු කරගෙන යමින් මේ කරපු කාර්යභාරය කරන්න යම් ප්‍රශ්නයක් තියෙනවද? අනිත් පැත්තෙන් මේ සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක ගොනු වෙලා සහනාධාර ගත්ත මිනිස්සු එතනින් ඉවත් වෙනවද? ඒ බැඳීම නැති වෙනවද? එතකොට ඔවුන්ගේ කොහොමද දිල්දුකප්ප පිටුදැකීමේ වැඩපිළිවෙළට සත්‍යමත් කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි රජයෙන් ඉල්ලුවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ මේ මුදල් කිසි විටක වෙනත් බැංකුවට දෙන්න එපා කියන. අනික එහෙම දෙනවයි කියන්නේ එක පැත්තකින් මහ අපරාධයන්නේ. රටේ අර කොවිඩ් ආපු වෙලාවේ මිනිස්සු අතරගාතේ දාලා අද වැටිලා එක අපිට එක මැරලා වැටෙන මහ විශාල අවාසනාවන්ත වෙලාවක සතපහක් දෙන වෙන බැංකුවක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ මේ දුප්පතුන්ගේ අහිංසක සමෘද්ධි බැංකුව තමයි ඒ වෙලාවේ උදව් කරේ බිලියන 50ක් දීලා. ඉතින් එහෙම උදව් කරපු ඒ ව්‍යාපාරය අමතක කරලා ඒ සල්ලි ටික වෙන බැංකුවට දෙන්න යනවා කියන්නේ දැන් ගඟෙන් ලිඳෙන් නාලා ලිඳෙන් බීලා ලිඳේ සියලු දේ කරගෙන අන්තිමට ගඟට ආවඩනෝ වගේ වැඩක්. ඉතින් ඒ නිසා මේ සියලු පාසුකම් ටික මේකෙන් ගත්තනම් දැන් අර කිව්වා වගේ විවිධ ආණ්ඩු කාල ඒ කාලේ දයාගබගේ ඇමතුමා ඉන්න කාලේ පිළියන 300 ගානක් විතර ටී-ෂර්ට් දෙන්න සහනාධාර දෙන්න උත්සව කරන්න විවිධ උත්සව ස්ටේජ් ගන්න ගත්තා. ඒ වගේම පහුගිය කාලේ අපේ ආණ්ඩුවලත් ඔය බිලියන 50කට වගේ ප්‍රමාණයක් ගත්ත විවිධ කටයුතු. ඒ වගේම සමෘද්ධි නිලධාරීන්ගේ පාර්තෝෂික මුදල් දෙන්න මුදල් අරන් තිනවා. තාම ඒ වගේ බැංකු වලට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ඒවා දෙන්න තියෙද්දී ඊට තවදුරටත් මේ ව්‍යාපාරය වෙනස්ව යන්න උත්සාහ කරනවා නම් ඒක මං හිතන්නේ සුදුසු නැහැ. යම් විදියකට කවුරු හරි අපේ ආණ්ඩු වෙන්න පුළුවන් වෙන ආණ්ඩුවක් වෙන්න පුළුවන්. මමත් මේක අවුරුදු 20 ගණනක් දීර්ඝ කාලයක් වෘත්තීය සමිති නායකයෙක් විදියට කටයුතු කළා. මේ මිනිස්සු දුප්පත් මිනිස්සු එක්ක වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ අරමුදල් මේ ව්‍යාපාරයේ මේ වැඩපිළිවෙල විනාශ කරන්න කවුරු හරි උත්සාහ කළොත් ඒක අපි දිවි පරදුවට තියලා සටන් කරන්න සූදානම්. ඒක ආණ්ඩුවේද විපක්ෂද කියන කාරණාවක් මට නැහැ. ඒ වෙලාවට ඒකට විරුද්ධව කටයුතු කරනවා. නමුත් මේ අස්වැසුම තුළ ඇත්තටම ජීවත් කරන්න ආණ්ඩුවක් විසින් රකබලාගත යුතුවට සහන දෙන්න ගේන හොඳ වැඩක් නිසා ඒකේ අරමුදල් වැඩි කරලා යම් සුබවාදීව යන නිසා මේකට අපි සහයෝගය දෙන ගම අපි ඉල්ලනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමාගෙනුත් ඒ වගේම අපේ ජනාධිපතිතුමා ඇතුළු රජයෙනුත් අර මුදල් පිටත දීලා මේ සමෘද්ධි බැංකු වැඩපිළිවෙළට හානි කරන්න කටයුතු කරන්න එපා කියන කාරණා. මොකද මේ හරහා මේ රටේ විශාල පිරිසකට සහන දීලා තියෙනවා. අනික දැන් සමෘද්ධි බැංකුවේ සල්ලි ටික මහජන බැංකුවට දවසකට හරි ගියොත් එතනදී අර සහනාධාරයෙන් අරගෙන තමයි නිවාසවල උතරයි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අනිවාර්ය ඉතිරි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම සමාජ සංවර්ධන වැඩපිළිවෙළ පවුලේ දරුවෙක් ලැබුණාම රුපියල් 10,000ක් දෙනවා. දරුවෝ 3 දිනක ආවොත් 20,000ක් දරුවෝ ඒ පවුලට ලබා දෙනවා. මරණයක් වුණාම 20,000ක් ලබා දෙනවා. මේවා පහුගිය කාලේ පැසිලැමතුමා ඉන්න කාලේ අපි කතා කරලා වැඩි කරගත්ත දේවල්. ඉතින් ඒ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරපු විශාල වැඩ කොටසක් තියෙනවා ওই සහනාධාර වලට අමතරව සමාජ ආරක්ෂණ සහ නිවාස වැඩපිළිවෙළත් එක්ක. ඒ නිසා ණය පාස්කම් එක්ක මේවා සමෘද්ධි ව්‍යාපාරයේ තියෙන විශාල මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවේ නෙමෙයි. හැබැයි ඒ මුදලින් විශාල පෞල් ප්‍රමාණයක් අපි ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම හෙට දවසේ මේ රටේ දිල්දුකම් පිටුදැකීමේ හැබෑ වැඩපිළිවෙළක් යනවා නම් මේ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂ සහ පළපුරුද්ද සහ සම්පත් ප්‍රයෝජනට ගත යුතුව තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඒ ව්‍යාපාරය ආපු වැඩපිළිවෙලට පයින් ගහලා යන්න කාටවත් පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. විපක්ෂයෙන් බිල්ලු මවන්න හැදුවත් ඒ තරමට මේකේ බිල්ලෙක් නැහැ කියලා මම හිතනවා. හැබැයි අපිට පැහැදිලි කරගත යුතු දේවල් තියෙනවා. අපි විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල දියාරු නොකර ඉස්සරහට යන ගමනකට දායක වෙනවයි කියන කාරණාව රජයක් විදියට අපි හදා ගන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට මේ රටේ දුප්පත් ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොට ඒ සහනාධාරයේ ඉස්සරහට යන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට ඒ සහනාධාරයේ තුලින් සමහර අය අපිට කවදාවත් සවිබල ගන්න පුළුවන් කමන්නේ. දැන් වකුගඩු ආධාර ගන්න කෙනෙක්, එහෙම නැත්නම් ආබාධිත කෙනෙක්, වැඩිහිටියෙක් අවුරුදු 70කට වැඩි අය, එහෙම ඒ අය අපිට කවදාවත් සවිබල ගන්නන්නත් බෑ. ඔවුන්ට වෙනම වැඩපිළිවෙළක් නැහැ. ඒවා අනිවාර්යම ඒවා හරනම් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ සහනාධාර දිගටම දීගෙන යන්න ඕනේ ජීවත් ඉන්න තාක්කල්, ඔවුන්ට ඒ ප්‍රශ්නේ තියෙන තාක්කල්. අනිත් පවුල් ටික තමයි අපිට සවිබල ගැනීම සඳහා දායක වෙන වැඩපිළිවෙල. හැබැයි ඒක සඳහා වෙනම අරමුදල් වෙන් වෙන්නත් ඕනේ. ඒක සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒක මේ වැඩපිළිවෙල සඳහා ක්‍රියාත්මක වෙන්න මේ රට පුරාම ශක්තිමත් ජාලයක් සමුද්‍ර ව්‍යාපාරයේ තියෙනවා. ඒ ශක්තිමත් ජාලයේ තියෙන වැඩපිළිවෙල මේ අද තියෙන මේ අද ඇවිල්ලා තියෙන අස්වැසුම වැඩපිළිවෙලත් සත්‍යයක් කරගෙන යනවා මිස අස්වැසුම වෙනම ගිහිල්ලා එහෙම නැත්නම් සමෘද්ධි ව්‍යාපාරය වෙනම ගිහිල්ලා යනවායි කියන එක මම හිතන්නේ වඩා හොඳ තත්ත්වයක් නෙමේ. අස්වැසුමේ සහනාධාර ක්‍රම වේදයේ තුල සහනාධාර ප්‍රතිලාභියා ගන්න එක කිසි ගැටලුවක් නැහැ වෙනම ගන්න. හැබැයි ඒ අයට යම් බැඳීමක් අනිවාර්යයෙන්ම සමෘද්ධි බැංකුවත් එක්ක සමෘද්ධි වැඩපිළිවෙලත් එක්ක තියෙන්න ඕනේ. මොකද ඒ අයගෙන් කොටසක් අනිවාර්යයෙන්ම ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්නේ නැතුව අපේ රටක් විදියට ඉස්සරහට යන්න බෑ. ඉතින් මේ රටක් විදියට ඉස්සරහට යන වැඩපිළිවෙලේ අපේ නායකත්වය ගන්න ව්‍යාපාරයේ විදියට සයිබල ගැනීමේ අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශයත් එක්ක එකඟතාවකට ඇවිල්ලා එක් පැත්තකින් මේ වැඩ කරන කැප වෙලා වැඩ කරන ජීවිත පරිදි තියලා කටයුතු කරපු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඒ රැකියා සුරක්ෂිතතාවය සහ ඔවුන්ගේ අපේක්ෂාවන් විශ්වසිද්ධ කරන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට වගකීමක් තියෙනවා මේ රටේ ඒ දිල්දු
මිනිත්තු දෙක කාලයක්
මේ වැඩපිළිවෙල ශක්තිමත් ඉස්සරහට ගෙන යන්න. පහුගිය කාලේ අපි දිගින් දිගටම කතා කළේ මේ වැඩපිළිවෙලේ අඩුපාඩු. එහෙම නැත්නම් මේ වැඩපිළිවෙලේ තුල දේශපාලනය ගැන. හැබැයි දේශපාලනේ ඔය කොයි ආණ්ඩුව ඇතුළෙත් ඒකට ගිනාවා. ඒ වැඩියෙන්ම ඒ දේශපාලනේ ගිනාවේ යහපාලන ආණ්ඩුව. හැබැයි මේ වැඩපිළිවෙලේ සාධනීය ලක්ෂණ කවුරුවත් කතා කරන්නේ නැහැ. මතයක් විදියට කියන්න උත්සාහ කරන්නේ මේ වැඩපිළිවෙල හැම තිස්සෙම නිකං කන්න දෙන වැඩපිළිවෙලක් කියලා. නෑ මේක නිකං කන්න දෙන වැඩපිළිවෙලක් නෙමෙයි සමෘද්ධිය. ඕනනම් අස්වැසුම නම් කියත හැකි නිකං කන්න දෙන එකක් කියලා. ඒක කන්න දෙන එක විතරයි කරන්නේ. හැබැයි ඒකත් කරන්න ඕන රටක. ඒ නිසා අස්වැසුම හිම යන්න දෙන්න කියන ගමන් මම කියන්නේ ඒක යම් සම්බන්ධයක් ඇති කරලා ඒක නිකම්ම කන්න දෙන එකක් නෙමෙයි ඒකිනුත් සමෘද්ධියත් එක්ක එකතු කරලා ජීවන තත්ත්වය උසස් කරලා ආර්ථික වශයෙන් ශක්තිමත් කරන සයිබල ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව අපි තහවුරු කරගත්තොත් තමයි අපේ රටේ හිත දවස යහපත් වෙන්නේ අහිංසක දිළිඳු ජනතාවගේ අනාගතය සුරක්ෂිත වෙන්නේ. අන්න ඒ කමන් මගේ අපි ආණ්ඩුවක් විදියට පරණ අඩුපාඩු හදාගෙන අනිත් පැත්තෙන් බැංකු ගැන කියනකොට ගරු ඇමතුමා මතක් කළේ මේකේ තාම විනිවිදභාවයක් නැහැ අඩුපාඩු තියෙනවා කියලා. අපි මං හිතන්නේ එහෙම තියෙනවා නම් හදා ගන්න ඕනේ. හැබැයි සමාජයට රටට මතයක් යන්න බෑ මේ සමෘද්ධි බැංකු දූෂණය වෙලා අඩුපාඩු තියෙනවා කියලා වෙන්නේ. ඒකට ඒක සාම තාම අඩුම පාසුකමක් ඇති. යම් මට්ටමේ පාසුකමක් එක්ක යම් විදිහකට වැඩ කරන්න පුළුවන්. සමෘද්ධි බැංකුව හරහා බොහෝ දේ අද කරගෙන යනවා. පහුගිය කාලේ දැන් අපි වැඩිහිටි ආධාර දෙන්නපා කියද්දිත් ඒකෙන් දුන්නා. ඉතින් එහෙමනම් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි කමක් නැහැ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් අඩුපාඩු හදන එක සංවර්ධනය කරන එකේ වගකීම තියෙන්නේ නිලධාරීන්ගේ අතේ නෙමේ රජයේ සහ අමාත්‍යාංශයේ අතේ කියමින් බොහොම ස්තුති වෙනවා මේ අවස්ථාව ලබා දීම තුළ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු චාල්ස් නිර්මලනාන්දන් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
நன்றி தலைமை தாங்குகிற உறுப்பினர்களே. நலன்புரி கொடுப்பனவர்கள் தொடர்பான நிதியமைச்சினுடைய இன்றைய விவாதத்தில் பேச கிடைத்தமைக்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக இலங்கையில் 42% மக்கள் வறுமை கோட்டுக்கு கீழ் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். என்னுடைய கருத்து என்னவென்று சொன்னால் இனங்களுக்கிடையிலான சரியான சமத்துவமான அரசியல் கொள்கையும் சரியான ஒரு நீண்டகால பொருளாதார கொள்கையும் இருந்திருந்தால் அல்லது தற்பொழுது இருந்தால் இலங்கையில் வறுமையை ஒழிக்க முடியுமே ஒழிய நலன்புரி கொடுப்பனவர்களை கொடுப்பதன் மூலம் வறுமையை ஒழிக்க முடியாது என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. இருந்தாலும் தற்பொழுது நலன்புரி கொடுப்பனவர்கள் தொடர்பாக பல குறைபாடுகள் இருக்கிறது. அந்த குறைபாடுகளை நிவர்த்தி செய்வதற்காக ஏற்கனவே அமைச்சால் புது விண்ணப்பங்கள் கோரப்பட்டிருக்கிறது. அது பரிசீலனையில் இருப்பதாக கௌரவ அமைச்சர் செகான் சேமசிங் அவர்கள் கூறியிருந்தால் அதே நேரத்தில் பலர் தகுதி இருந்தும் விண்ணப்பிக்காமல் இருப்பார்களா என்று அவர் என்னிடம் கேட்டிருந்தார். இந்த விண்ணப்பங்கள் ஒரு அரசியல் ரீதியான பரிசீலனை இல்லாமல் பக்க சார்பான ஒரு பரிசீலனை இல்லாமல் நேரடியாக உண்மையில் வறுமை கோட்டின் கீழ் வாழ்பவர்கள் யார் என்று அறிந்து அவர்களுக்கு அந்த கொடுப்பனவுகளை வழங்குவது மிகவும் பொருத்தமாக இருக்கும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. ஏனென்றால் ஏற்கனவே ஒரு சிலர் அரசியல் ரீதியாக பெற்றுக்கொண்டிருக்கிறார்கள், அவர்கள் அவர்களை விட அவர்கள் வறுமை கோட்டில் இல்லை என்று கூறவில்லை, அவர்களை விட வறுமை கோட்டில் இருக்கின்ற பலர் இருக்கிறார்கள். ஆகவே இந்த முயற்சி நல்ல விடயம், ஆனால் ஒரு அரசியல் கலப்பில்லாத ஒரு பரிசீலனையாக இருக்க வேண்டும். அந்த கொடுப்பனவுகள் சரியான முறையில் வறுமை கோட்டுக்கு கீழ் இருக்கின்ற மக்களுக்கு செல்ல வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அதே நேரத்தில் அந்த சமூர்த்தி பயனாளிகள் வறுமை கோட்டுக்கு கீழ் உள்ளவர்களுக்கு ஏற்கனவே இலவசமாக மின்சார வசதிகள், மின்சார இணைப்பு, மின் இணைப்பு செய்து கொடுக்கப்பட்டது, குடிநீருக்குரிய இணைப்பு செய்து கொடுக்கப்பட்டது, ஒன்று இலவசமாக செய்து கொடுக்கப்பட்டது அல்லது குறைந்த ஒரு கட்டணத்தில் செய்து கொடுக்கப்பட்டது. தற்பொழுது ஒரு புது மின் இணைப்பு பெறுவதாக இருந்தால் கிட்டத்தட்ட அவர் 43,000 ரூபாவை அவர்கள் செலுத்த வேண்டும். ஒரு வறுமை கோட்டுக்கு கீழ் இருக்கின்ற ஒரு சாதாரண குடும்பம், அவர்களுடைய குடும்ப வாழ்க்கையை கொண்டு செல்ல முடியாதவர்கள் எவ்வாறு புது மின் இணைப்பை பெறுவதற்கு 43,000 ரூபாய் செலுத்த முடியும் என்பதை நான் கௌரவ சபைக்கு தெரியப்படுத்த விரும்புகின்றேன். ஆகவே இந்த வறுமை கோட்டு கீழ் இருக்கின்றவர்களுக்கு ஒரு குறைந்த கட்டணமாக மின் இணைப்பையும் குறைந்த கட்டணமாக குடிநீர் இணைப்பையும் பெற்றுக் கொடுக்க வேண்டும் என்பது என்னுடைய கோரிக்கை, அது அரசாங்கத்தினுடைய கடமையாகவும் இருக்கிறது. ஆகவே இந்த விடயம் தொடர்பாகவும் கௌரவ அமைச்சர் அவர்கள் கவனம் எடுக்க வேண்டும். அதே நேரத்தில் ஏற்கனவே இந்த முதியோர் கொடுப்பனவுகள் வந்து தபால் நிலையங்களிலும் உப தபால் நிலையங்களிலும் வழங்கப்பட்டிருந்தது. முதியோர் கொடுப்பனவு என்பது அவர்கள் முதியவர்களாக இருக்கின்ற நேரத்தில் அவர்களுக்கென்று கொடுக்கப்படுகின்ற அந்த கொடுப்பனவு தற்பொழுது சமூர்த்தி வங்கிகளில் தான் அதை பெற முடியும் என்ற அரசாங்கத்தினுடைய தீர்மானம் இருக்கிறது. ஆனால் பல கிராமங்கள், இப்போ ஒரு பல பிரதேசங்களை பல கிராம அளவு பிரிவுகளை இணைத்துத்தான் ஒரு சமூர்த்தி வங்கி இருக்கிறது. ஆனால் முதியோர்கள் சமூர்த்தி வங்கிக்கு செல்வதாக இருந்தால் அவர்களுக்கு கிடைக்கின்ற பணத்தை விட மேலதிகமாக பணத்தை செலவழித்துத்தான் அதை பெற வேண்டிய சூழ்நிலை இருக்கிறது. அவருடைய வயது முதிர்ச்சி காரணமாக அவர்கள் பஸ்களில் பிரயாணம் செய்ய முடியாது. ஒரு முச்சக்கர வண்டியில் பிரயாணம் செய்வதாக இருந்தால் அவர்கள் அந்த போய் அந்த கொடுப்பனவை பெற்று வீடு வரும்போது அந்த பெற்ற காசையே முச்சக்கர வண்டிக்கு கொடுக்க வேண்டிய ஒரு சூழ்நிலை இருக்கிறது. ஆகவே இந்த முதியோர் கொடுப்பனவை ஒவ்வொரு கிராம அலுவலர்கள் பிரிவிலும் கொடுப்பதற்கு அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். நான் கௌரவ அமைச்சர் சிகான் சேமசிங் அவரிடம் இதுவிடம் தொடர்பாக ஏற்கனவே தனிப்பட்ட முறையில் கேட்டிருக்கின்றேன். இந்த முதியோர் கொடுப்பனவுகளை கிராமங்களில் ஒவ்வொரு கிராம அலுவலர் பிரிவில் அல்லது கிராம அலுவலகத்தில் அதை பெற்றுக்கொள்வதற்கு முதியவர்கள் பெற்றுக்கொள்வதற்கு ஏற்ற வழிவகைகளை அரசாங்கம் செய்ய வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது, கோரிக்கையாக இருக்கிறது. ஏனென்றால் முதியவர்கள் மிகவும் சிரமப்பட்டுத்தான் அந்த பணத்தை தற்பொழுது சமூர்த்தி வங்கிகளில் சென்று பெற்று வருகிறார்கள். அவர்களுக்கு தனியே செல்ல முடியாது, இன்னொருடைய உதவி தேவை. அவர்களுடைய உதவியின் மூலம்தான் சென்று அந்த பணத்தை பெற வேண்டிய சூழ்நிலை இருக்கிறது. ஆகவே இந்த விடயங்கள் தொடர்பாகவும் அமைச்சர் கவனம் எடுக்க வேண்டும். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களை இந்த நிதியமைச்சு சார்ந்த ஒரு விடயத்தை நான் குறிப்பிட விரும்புகின்றேன். கடந்த ஒரு சில வருடங்களுக்கு முன்பாக நெதர்லாந்து அரசாங்கத்தினுடைய நிதியுதவியுடன் வடக்கு மாகாணத்தின் பல புதிய வைத்தியசாலைகள், புதிய வைத்திய கட்டிடங்கள் நிறுவப்பட்டுக் கொண்டிருக்கிறது. அதில் குறிப்பாக முல்லைத்தீவு மாவட்டத்தினுடைய மாங்குளம் பிரதேசத்தில் ரிஹாபிலிஸ்டேஷன் ஹாஸ்பிட்டல் அமைக்கப்படுகிறது. நவீன உபகரணங்களுடன், மருத்துவ உபகரணங்களுடன் அந்த வைத்தியசாலை அமைக்கப்பட்டுக் கொண்டிருக்கிறது. இன்னும் ஒரு சில மாதங்களில் அந்த வைத்தியசாலை கட்டி முடிக்கப்பட இருக்கிறது. ஆனால் அது புதிதாக அமைக்கப்படுகின்ற வைத்தியசாலையாக இருக்கின்ற காரணத்தினால் அங்கு வந்து வைத்தியர்களை தாதியர்களை நியமிப்பதற்குரிய காடர் இல்லை. புது வைத்தியசாலை மாங்குளத்தில் கட்டி முடிந்து கொண்டிருக்கிறது. ஆனால் தற்பொழுது அரசாங்கத்தினுடைய நிதியமைச்சினுடைய ஒரு கொள்கை காரணமாக அந்த காடர் கிரியேஷன் செய்ய முடியாமல் இருக்கிறது. தற்பொழுது கட்டப்படுகின்ற வைத்தியசாலை இன்னும் ஒரு சில மாதங்களில் கட்டி முடிக்கப்படும். ஆனால் கட்டி முடித்ததன் பிற்பாடு அதற்கு காடர் இல்லாத இடத்து அந்த வைத்தியசாலை நெதர்லாந்து அரசாங்கத்தினுடைய உதவியால் கட்டப்பட்டிருந்தாலும் அந்த வைத்தியசாலை மூடப்பட்டிருக்கும். எவ்வளவு காலத்துக்கு அந்த வைத்தியசாலை மூடப்பட்டிருக்கும்? குறிப்பாக அங்கு இருக்கின்ற மருத்துவ உபகரணங்கள் ஒரு சில வருடங்களுக்கு மேல் பாவிக்காமல் இருந்தால் அந்த உபகரணங்கள் பழுதாகின்ற நிலைமைதான் இருக்கும். ஆகவே இந்த புதிதாக வைத்தியசாலை கட்டப்பட்டும் அந்த ரிஹாபிலிட்டேஷன் ஹாஸ்பிட்டல் என்பது மக்களுக்கு சேவை அளிக்க முடியாத ஒரு கட்டிடமாக தான் இருக்கப் போகிறது. ஆகவே நிதியமைச்சினுடைய செயலாளர் இது தொடர்பாக கவனம் எடுத்து அந்த மாங்குளம் தற்பொழுது இருக்கின்ற அரசாங்கத்தினுடைய பொருளாதார நிலைமையை நாங்கள் அறிவோம். ஆனால் அந்த ஒரு சில வைத்தியசாலைகளில் புறம்பாக கட்டடங்கள் கட்டப்படுகிறது. அப்ப அந்த வைத்தியசாலைக்குரிய காடரை அவர்கள் பயிர்க்கலாம். அதுவும் போதுமானதாக இல்லை. இருந்தாலும் அவர்கள் இங்கு அந்த வைத்தியசாலைக்குரிய காடரை அவர்கள் அந்த கட்டிடத்தை இருக்கின்ற பகுதிகளுக்கு மாற்றலாம். ஆனால் புதிதாக கட்டப்படுகின்ற வைத்தியசாலைக்கு எப்படியாவது காடர் கிரியேஷன் செய்து கொடுத்தால் மாத்திரம்தான் அந்த
வைத்தியசாலை
அந்த வைத்தியசாலை இயங்க முடியும். ஆகவே நிதியமைச்சருடைய செயலாளர் இருக்கும் நிதியமைச்சருக்கும் நான் ஒரு கோரிக்கை விடுக்கின்றேன். இந்த மாங்குளம் வைத்தியசாலைக்கு ரிஹாபிலிட்டேஷன் நெதர்லாந்து அரசாங்கத்தினுடைய உதவியுடன் கட்டப்படுகின்ற அந்த மாங்குளம் ரிஹாபிலிட்டேஷன் ஹாஸ்பிட்டலுக்குரிய காடர் கிரியேஷனை மிக விரைவில் செய்து கொடுக்க வேண்டும். அது கொடுத்தால் மாத்திரம்தான் அந்த வைத்தியசாலை இயங்க முடியும். அல்லது அங்கிருக்கின்ற சகல மருத்துவ உபகரண கருவிகளும் பழுதடைந்துவிடும். அது எந்த விதமான ஒரு பயனும் இல்லாத ஒரு கட்டிடமாக இருக்கும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அதே நேரத்தில் நேற்றைய தினம் கௌரவ ஜனாதிபதியை வடக்கு கிழக்கு தமிழ் கட்சிகள் சார்பாக நாங்கள் சந்தித்திருந்தோம். பல்வேறுபட்ட விடயங்கள் மக்கள் பிரதிநிதிகளால் முன்வைக்கப்பட்டிருந்தது. அந்த பிரச்சனைகள் தொடர்பாக குறிப்பாக காணி பிரச்சனை, தொல்பொருள் திணைக்களத்தினுடைய ஆக்கிரமிப்புகள், மகாவலியினுடைய ஆக்கிரமிப்புகள், இதே போன்ற பல்வேறு விடயங்கள் தொடர்பாக மக்கள் பிரதிநிதிகளால் சுட்டிக்காட்டப்பட்டிருந்தது. மற்றது தனியாருடைய காணிகள் இருக்கின்ற இராணுவத்தினருடைய பொது இடங்கள், மக்கள் பாவனைக்கு தேவையான பொது இடங்களில் இருக்கின்ற இராணுவத்தினருடைய ஆக்கிரமிப்புகள் தொடர்பாக பல்வேறு விடயங்கள் சுட்டிக்காட்டப்பட்டிருந்தது. நான் மேன்மதிங்க ஜனாதிபதி அவர்களுக்கு ஒரு கோரிக்கை விடுக்கின்றேன். அந்த நேற்றைய கலந்துரையாடல் என்பது ஆக்கப்பூர்வமாக அமைய
வேண்டுமா?
அந்த கலந்துரையாடல் அடிப்படையில் மக்களுக்கு நன்மை பயிர்க்கும் இடத்துத்தான் அந்த கலந்துரையாடல் ஆக்கப்பூர்வமானதாக அமையும் என்பதை என்னுடைய கருத்தாக இங்கு பதிவு செய்ய விரும்புகிறேன். நன்றி.
தேங்க்யூ. ගරු අනුප පැස්කුල් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 17ක කාලයක් තියෙනවා.
ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමියනි, අද සුභසාධන ප්‍රතිලාභ පනත, සුවිශේෂ පනත, ඒ තුලින් අපි බලාපොරොත්තු වුණේ බොහොම චෝදනා එල්ල වුණේ IMF ඇතුළු විවිධ ආධාර සහ ප්‍රතිවහත කරන කණ්ඩායම් විසින් සුපසාධනය කපා හරිනවායි කියලා. නමුත් ගරු ජනාධිපතිතුමා විසින් එතුමාගේම මැදිහත්වීම මත සුවිශේෂ තීන්දුව තීරණ දෙකක් ගත්තා. අන්ත දුෂ්කර සහ දුෂ්කර පවුල්වලට එකක් තමයි ලංකාව පුරාම සිටින විසියට ලක්ෂ පනස් දහත්සක ආර්ථික දුෂ්කරතා මත ඉන්න මේ මොහොතේදී පවුල් සියලුමයට සහල් බෙදාහරනවා කියන එක. එම වැඩසටහනත් බිලියන 10ක් වෙන් කළ අප අමාත්‍යාංශය මගින් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් සහ ජනාධිපතිකම් කාර්ය ලේකාබද්ධව රට පුරාම ක්‍රියාත්මක කරා. ඒ යටතේ පළවෙනි අදියරේදී ලංකා පුරාම සහල් බෙදලා අවසන් කරා. යාපනයේ සිට හම්බන්තොට දක්වාත් ඒ වගේ අම්පාරේ සිට බටහිර දක්වාත් සියලුම දිස්ත්‍රික්වල අවසන් කළා. දැන් දෙවන අදියර යනවා. ඒ වගේම තමයි එතුමා සහ අපරාජ්‍ය ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන මේ දුෂ්කර අවස්ථාව පිළිබඳව මේ සුබසාධක ප්‍රතිලාභ පනත මගින් නියම සුදුසු පුද්ගලයන් තේරීමේ ක්‍රියාවලිය ආරම්භ කරා. දුෂ්කරතාවයේ තියෙන අයට මුදල් දීම අවශ්‍ය වගේම සහනාධාර දීම අවශ්‍ය වගේම දේශපාලනය මත පදනම් නොවි නියම සුදුසුසම තෝරාගත යුතුයි කියන එක දිගින් දිගටම සමාජය මගින් ආපු ඉල්ලීමක් ප්‍රබල කතිකාවතක් තිබුණා. 20-30 නුසුදුසුම අතර ඉන්නවයි කියන එක සහ සුදුසු එළියේ ඉන්නවයි කියන එක. ඒක නිසි පිළිතුරක් ලබා දීලා ඊටම ස්වාධීන ක්‍රමවේදයක් සකස් කරලා ලකුණු දීමේ ක්‍රමවේදයක් ගැසට් කරලා උපමාන ගණනාවක් සකස් කරලා සුදුසුසම් තේරීමත් ඉදිරියේදී නුසුසුසුවා ඉවත් කරන්නත් සයිබල ගැන්නුවා ඉවත් කරන්නත් සුදුසුවා ඉන්නවා නම් නැවත ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලියකුත් අකණ්ඩ රේකී ක්‍රියාවලිය සකස් කරලා දෙන චක්‍රීය ක්‍රියාවලිය. ඒක අපිට සතුරු වෙන්න පුළුවන්. ඒ ප්‍රතිලාභ වැඩි කරලා තියෙන විශේෂයෙන්ම අතර ගැළපෙන ආකාරයට 15,000 දක්වා වැඩි කරලා තියෙන අන්ත දිලිදු අය වෙනුවෙන් ගෙවන දීමනාව. ඒ වගේම දුප්පත් අය වෙනුවෙන් 8,500 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම අවදානම් ලක් වූ පිරිස් වලට 5,000කුත් 2,500ක් දීලා තිනවා. සංක්‍රාන්ති අවදීන පිරිසට මුදල් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරලා තිනවා මේ ගෙවීම සඳහා. අපිට තම සතුරු වෙන්න පුළුවන් රජය දුප්පත් අය වෙනුවෙන් දුෂ්කරතායි තියන අය වෙනුවෙන් කරන වෙන් කිරීම ඉතාමත් ප්‍රමාණවත් නොවුණත් ඉතා විශාල ප්‍රමාණයක් පෙරට වඩා වැඩි කරලා තියෙනවා. ඒක වගේම සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යාංශයෙන් අහන ප්‍රශ්න කීපයක් තමයි මේකෙන් සමෘද්ධි බැංකු අයින් කරනවාද, සමෘද්ධි ව්‍යාපාරයට ස්වභාවික මරණයට ලක් කරනවාද, ඒක අවසන් කරලා දානවාද, මේකද ඒක සැලැස්ම? ඒක තමයි ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාව. ඒ ප්‍රශ්න සියලු දේ අපි ජනතාවට ඉදිරිපත් කරා. එතුමා විශේෂ සාකච්ඡාවක් ලබා දුන්නා. සමෘද්ධි ව්‍යාපාරයේ සහ සමාජ සුභ සාධනය ඒකබද්ධව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව එතුමා ඉතාමත් පැහැදිලි දැක්මක ඉන්නවා. සමෘද්ධි ව්‍යාපාරය සමෘද්ධි බෙදන ව්‍යාපාරයක් නෙමෙයි, මුදල් බෙදන ව්‍යාපාරයක් නෙමෙයි, සවිබල ගැන්වීමේ සමාජ සවිබල ගැන්වීමේ නියමු බලවේගය බවට පත් කිරීම වුණා එතුමාට තියෙනවා. මුඛ්‍ය පරමාර්ථය වන සමෘද්ධියේ සත්‍ය වශයෙන්ම ජනතාව ශක්තිමත් කිරීම, සවිබල ගැන්වීම, දුප්පත්කමින් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම සකස් කරන්න කියලා එතුමා මට විශේෂයෙන්ම උපදෙස් දුන්නා. කැබිනට් ඇමතිවරයතුමා, මුදල් ඇමතිවරයතුමා, රටේ ජනාධිපතිතුමා එතුමා උපදෙස් ලබා දුන වහාම සමාජ සයිබලගෙන් මේ සැලැස්ම අවසන් කරන්න කියලා. ඒ වගේ බැංකු ප්‍රශ්නයක් අහනවා. බැංකු ඉතාමත් ඉක්මනින් ශයන් සේමසිං ඇමතිතුමා සමග එකතු වෙලා සෙන්ට්‍රල් බැංකුවේ නියාමනයට යටත් වන බැංකු ක්‍රමයට ඇතුළත් කරන්න කියලා එතුමා උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් 17 වෙනිදා අපි සෙන්ට්‍රල් බැංකුව එක්කත්, ඒ වගේම ශයන් සේමසිං මැතිතුමත් මුදල් අමාත්‍යාංශ ලේකුණුත් ඒක අබද්ධව සාකච්ඡා පවත්වන වහාම මේ ක්‍රියාවලියට මේ බැංකුවත් ඇතුළත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කරසයගෙන කවුරුවත් සමෘද්ධි ව්‍යාපාරයේ කවුරුවත් බවෙන්න දෙයක් නැහැ. මේ ව්‍යාපාරයේ තමයි සමාජ සයවැළ ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන නියම බලවේගය බවට පත් වෙන්නේ. සියලුම නිලධාරීන්, සියලුම සමෘද්ධි සංගම් නිලධාරීන්, ඒ වගේම සමෘද්ධි කළමනාකරුවන්, ඒ වගේම ඊටත් ඉහළින් ඉන්න නිලධාරී සියලු දෙනා සූදානම් යුත්තේ මේ සමාජය දුප්පත්කම නැති කිරීම සඳහා, සමාජ සයිබල ගැන්වීම සඳහා අවශ්‍ය කරන පෙරටු බලකාය බවට, එහෙම නැත්නම් පෙරමු බලයිනි බවට පත් කර ගැනීමට අවශ්‍ය කරන මනස සකස් කර ගැනීම තමයි අවශ්‍ය. මෙතෙක් කල් මුදල් බෙදන ව්‍යාපාරය වෙනුවට ගමට ගිහිල්ලා ගමේ ජනතා සයිබල ගැන්වීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන නියාමකයෝ පෙරටු බැලැණිය බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි අපිට අද සිද්ධ කරන්න සිද්ධ වෙන. අලුත් රටක්, අලුත් ගමක්, අලුත් රටක් ව්‍යාපාරයේ වැඩ කරමු නැත්නම් මැරමු කියන ව්‍යාපාරය, අපේ අමාත්‍යංශය පටන් ගන්න ව්‍යාපාරය රට පුරා ගිනින අවස්ථාව අපිට ජනතාව විසින් බාර දීලා තියෙනවා. මොකද මේ දුප්පත්කමට හේතුව කියලා අපි විමසලා බලන්න ඕනේ. අපි දුප්පත්කම වෙනුවට මේ යන්ත්‍ර ටිකක්, මහාන මැෂින් ටිකක්, එහෙම නැත්නම් ස්වයන් රැකියා සහනාධාර දුන්නයි කියලා මේ දුප්පත්කම නැති වෙන්නේ නැහැ. අපි අධ්‍යයනය කළ බැලුවොත් දුප්පත්කමට හේතුව මොකද්ද කියලා මේ සමෘද්ධි ව්‍යාපාරය තුල ඉන්න අයගෙන් 75%ක් 75%ක් සාමාන්‍ය පෙළ සමත් නැහැ. ෆේල් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කියනවා ඉගෙන ගන්න දරුවන්ගෙන් 30%ක් ෆේල් කියලා. ඉස්කෝලෙත් ගිහිලා තිනවා 80%කට වැඩි ඉස්කෝලෙත් ගිහිලා තිනවා. අවසානයේ අවුරුදු 10ක් ගියාට පස්සේ කියනවා ඔලෙවල් ලියනකොට ඔය ළමයා ෆේල් කියලා. ගණිතයයි සිංහලයි නියම වෙනම ක්‍රමයක් හදලා තිනවා, ෆේල් ක්‍රමයක් හදලා තිනවා. මේක වැරදි. මේ අය තමයි වැඩිම ප්‍රමාණයක් සමෘද්ධි ව්‍යාපාරය තුල ඉන්නේ. අධ්‍යාපනය තුල ව්‍යවසායකත්වයට එහෙම නැත්නම් වෘත්තියට අද තැනක් නැහැ. අලුත් විශේෂ ධාරාවක් අනිවාර්යෙන්ම එන්න ඕනේ. දිගු කාලීන, මධ්‍ය කාලීන, කෙටි කාලීන සැලැස්ම තුල මේ අධ්‍යාපන ක්‍රම වෙනස් කිරීම පාසල්ලමුන් සියලු දෙනා පාස් වෙන්න ඕනේ. 30%ක් ෆේල් වෙන විදියක් නැහැ. 7000ක් විෂයන් සියලු විෂයන් ෆේල් කියලා ලේබල් කරලා තිනවා. 7000ක් මේ ක්‍රමය අධ්‍යාපන ක්‍රමය තුල දීර්ඝකාලීන සැලැස්මක් ඉදිරියට ගත්තාම මේක වෙනස් වෙනවා. ඒ වගේම තමයි සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි ලාභීගෙන් 50%ක් වැඩි හිටියෝ. අපි දන්නවා රාජ්‍ය සේවයේ ඉන්න අයට තියෙනවා රක්ෂ පෙන්ෂන් එකක්, විශ්‍රාම වැටුපක්. ඒ වගේ පුද්ගලික අංශයේ දෙවන්ත සමාගම් වලට තියෙනවා EPF, ETF. ස්වයන් රැකියා කරන, තමන්ගේම ව්‍යාපාරයක් කරන මේසන් කෙනෙකුට, ඒ වගේම කාපෙන්ටර් කෙනෙකු, වැඩ වැඩ කරන කෙනෙකුට, එහෙම නැත්නම් කම්කරුවෙකුට කිසිම පෙන්ෂන් එකක් නැහැ. අවුරුදු 50දී, 60දී, 70දී රෝගයක් හැදුනොත් අසරණයි. ඒක නිසාම ජනාධිපති උපදෙස් දුන්නා සියලුම දෙනාට විශ්‍රාම වැටුප් නොලබන සියලුම දෙනාට අනිවාර්ය විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන්න කියලා. හොඳ තරුණ කාලේ වැඩ ගන්න පුළුවන් කාලෙදී 18දී, 20දී, 25දී, 30දී තමන් වෙනින් ඉදිරිවීමක් කරලා අනිවාර්ය විශ්‍රාම වැටුප අනිවාර්යයෙන්ම දායක වෙන ක්‍රම අපි සකස් කරනවා. මේ ක්‍රමය මේ අධ්‍යාපනයේ තියෙන වෙනසත්, ඒ වගේම වෘත්තිකයන්ට මේක ගත්තොත් එහෙම අපි විශේෂ අධ්‍යයනයක් කරා NISD ගත්ත එක, එහෙම නැත්නම් ජාතික සමාජ සංවර්ධන ආයතනයත් සමග ඒ ආයතනයේ අධ්‍යයන දත්ත අනුව ඉතාමත් පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි මේ දුප්පත්කම සහ අධ්‍යාපනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. දුප්පත්කම සහ සමෘද්ධි ව්‍යාපාරය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය සහ වැඩිහිටියෝ බවට පත්වීම අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. ස්වයන් රැකියා කරන වැඩිහිටියෝ තමයි වැඩියම සමෘද්ධිය ඉල්ලන්නේ. ඒක නිසා අපිට පයින් ගහලා දොට්ට දාන්න බෑ ජනතාව. වැඩ කරන ජනතාව 60 පෙන්නට පස්සේ පෙන්ෂන් එකක් නැත්තම් පයින් ගහලා දොට්ට දාන්න බෑ. කනිෂ්ඨ ක්‍රමවේදයක් රජය විසින් සකස් කරන්න ඕනේ. එම සකස් නොකර සමෘද්ධිය නිකම් බෙදෙන, සල්ලි බෙදෙන ව්‍යාපාරයක් කියලා කියන එකට මම කියනවා ඒක අමූලික බොරුවක්. තමන්ගේ ගේ වෙනුවෙන්, තමන්ගේ ගොඩනැගිල්ල වෙනුවෙන්, තමන්ගේ වත්ත වෙනුවෙන් වැඩ කරපු, ශ්‍රමය හලපු වෘත්තිකයෝ තමයි 50%ක් සමෘද්ධිලාභී පවුල් බවට පත් වෙලා තියෙන එක නිශ්චිත විසඳුමක්. අද වෙනකන් නෑ අපේ පස් සිංහා කාගෙන එන්න ඕනේ ඒගොල්ලෝ සමෘද්ධියක් දෙන්න කියලා. ගරු ජනාධිපතිතුමා විසින් ඒ නිසාම සමාජ ආරක්ෂක මණ්ඩලය මගින් නියත වශයෙන්ම පෙන්ෂන් ක්‍රමයක් සකස් කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ඒව තමයි අවශ්‍ය දේ. අධ්‍යාපනයේ 30%ක් ෆේල් කරන එක වහම නවත්තන්න ඕනේ. විද්‍යාව අනුව, ජීව විද්‍යාව අනුව ජාන පද්ධතිය වෙනස්කම් තියෙනවා. ඒ ජාන පද්ධතිය වෙනස්කමට අනුවම තමයි කුසලතා වෙනස්කම් තියෙනවා. ඒක නිසා
ගණිත කුසලතාව විතරක් කුසලතාව කියලා මිනුම් දණ්ඩක් හදාගන්න බෑ. විද්‍යාව එකම කුසලතාව කියලා මිනුම් දණ්ඩක් හදාගන්න බෑ. ඒක නිසා වෘත්තීය විෂයන් හරහා උසස් පෙළත් ඉන් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාල ඉන් එහාට ගිහිල්ලා ඩිප්ලෝමා ලබා ගන්නත් රටේ වැදගත් වෘත්තියක් බවට පත් කරන්න අවශ්‍ය කරන කටයුතු සිද්ධ වෙන්න ඕන. අනිවාර්යයෙන්ම මේ සමෘද්ධි ව්‍යාපාරය කියන එක සවි බල ගන්න ඕන නම්, එහෙම නැතු අධ්‍යාපනය වෙනස් නොකර, රක්ෂණ ක්‍රමය වෙනස් නොකර, පෙන්ෂන් ක්‍රමය වෙනස් නොකර, ඒ වගේම තමයි මනස අපිට නැගිටින්න පුළුවන් කියන හැඟීමක් නැත්තම් අපි හැමදාම පිට රටින් කන්න ඕනේ කියන හැඟීම නම් තියෙන්නේ. අපිට ආධාර නැතුව ජීවත් වෙන්න බැහැ කියලා හැඟීම නම් තියෙන්නේ. අභිමානවත් පුරවැසියෙක් බවට පත් වෙන්න ඕනේ කියලා හැඟීම නැත්තම් කවදාක්වත් මේ රටේ දුප්පත්කම නැති කරන්න බැහැ. බුදුදහම තුළ පැහැදිලිව දේශනා කළා තියෙනවා මනෝ පුබ්බා, මනෝ ධම්මා, මනෝ සෙට්ටා, මනෝ මෙයා කියන එක. මනස සකස් කිරීම තමයි අංක එක ජාතියේ. අපි තුන්වෙනි ලෝකේ රටක් කියන හැඟීම නැති කළ යුතුයි. අභිමානෙන් ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීම ඇති කළ යුතුයි. දෙමළ බස සහ සිංහල බස අභිමානවත් භාෂා දෙකක්, ඒකෙන් කටයුතු කළ අපිට ජපානය, දකුණු කොරියාව වගේ දියුණු වෙන්න පුළුවන් කියන හැඟීම ඇති කළ යුතුයි. ඒ අභිමානය නැතුව කවදාකවත් මේ රට දියුණු කරන්න බෑ. ඒක නිසා මනස සකස් කිරීම, ඒකට අනුව පුරුදු වෙනස් කිරීම, ඒකට අනුව ක්‍රියාත්මක වීම තුළින් තමයි මේ ආර්ථික අභියෝගය අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපිට සල්ලි තිබිලා අර ලක්ෂ 12ට සල්ලි බෙදුවයි කියලා, එහෙම නැත්නම් ලක්ෂ 12ට උපකරණ දුන්නයි කියලා, එහෙම නැත්නම් ලක්ෂ 12ට ස්වයන් රැකියාවක් සඳහා යොමු කරයි කියලා කවදාක්වත් මේ අභියෝගය ජය ගන්න බෑ. ඒ නිසා මේ රටම එකතු වෙන්න ඕනේ මේකට. රටේ ආර්ථිකයේ සමස්තයක් විදිහට සකස් කිරීමේ ක්‍රියාවලියදී තමයි දුප්පත්කම නැති කිරීමේ හැකියාව අපිට තියෙන සමාජ සෞඛ්‍ය බලගෙන මේකට අපි සියලුම අමාත්‍යාංශ එකතු කරගන්නවා. මාසයක් මාස දෙකක් තුල මෙම පාර්ලිමේන්තුවට අපි සමාජ සෞඛ්‍ය බලගෙන නැත එම්පවර්මන්ට් පොලිසිය එක එම්පවර්මන්ට් සැලැස්ම ඉදිරිපත් කරනවා. ඒකට සමෘද්ධි බැංකු, සමෘද්ධි ව්‍යාපාරය අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ගරු ජනාධිපතිතුමාගේ සඳහා උපදෙස් දීලා තිනවා අනිවාර්යයෙන්ම මේ අමාත්‍යාංශය තමයි අපේ අමාත්‍යාංශය තමයි නියම බලය බවට පත් වෙන්නේ කියලා. ඒක නිසා කවුරුවත් බය වෙන්න ඕනෙත් නෑ. වෘත්තීය සමිති ගහන කතන්දර ගැන කලබල වෙන්න ඕනෙත් නෑ. විරුද්ධ පක්ෂවලින් নানা ආකාර දේවල් කියනවා. රට ගොඩ ගන්න බැහැයි කියලා කිව්වා. මහා පාරේ මැරෙනවයි කියලා කිව්වා. ඒක නතර කරන්න බැහැයි කියලා මේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා. අද මොකද වෙලා තියෙන්නේ කියපු අති බිහිසුණු භයානක තත්ත්වය, මහා පාරේ ගහ ගන්න තත්ත්වය, මහා පාරේ සත්තු වගේ හිටපු තත්ත්වය නැති කරලා රට දැන් යහපත් තත්ත්වයකට අරගෙන තිනවා. ගරු ජනාධිපතිතුමා විසින් සහ අමාත්‍ය මණ්ඩලය විසින් සහ ආණ්ඩු පක්ෂය විසින් ඉතාමත් ඉවසීමෙන් ජනතාව වැඩ කළා තිනවා. ඉවසීමෙන් වැඩ කළ මේ තත්ත්වයට රටගෙනහල්ලා තිනවා. ඒක නිසා පියවරෙන් පියවර පියවරෙන් පියවරට ඉලක්කයට යෑමේ අවශ්‍යතාවය අපිට තිනවා. ඒ ඉලක්කයට යෑමේදී මේ ක්‍රමයටම නිකන් සල්ලි දීලා සල්ලි පොම්ප කරන ක්‍රමය තුලින් තමගේ ඡන්දදායකයන්ව පාත්තාගෙන යාම තුලින් දුප්පත්කම පෝෂණය කරමින් ඡන්දය සඳහා භාවිතා කිරීම තුලින් කවදාකවත් මේ රට ගොඩ ගන්න බෑ. ඒක නිසා නිවැරදි මාර්ගයේ දිගේ දුෂ්කර වුණත් අපි ආ යුතුයි. අර කොරියාව ගියා වගේ, ජපානය ගියා වගේ, සිංගප්පූරුව ගියා වගේ, මැලේසියාව ගියා වගේ, දැන් ඉන්දියාව යනවා වගේ මේ අලුත් මාර්ගය
මුතුමාර්තා මිනිත්තු දෙකක කාලයක්
මේ අලුත් මාර්ගය අපි තෝරා ගත යුතුයි. එහෙම නැතු පරණ මාර්ගය ඔස්සේ, පරණ පුරුදු ඔස්සේ, පරණ ක්‍රමවේදය ඔස්සේ හිටියොත් අපි ලැගලා හිටියොත් නැවත නැවතත් සිද්ධ වෙන්නේ මේ ක්‍රමය තුළම ගිලෙන එක තමයි. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ මුදල් කාරක සභාව පිළිබඳව හැමදාම කතා කරන විරුද්ධ පක්ෂ නායකතුමා, එතුමාගේ තාත්තා එම නැත්තම් ප්‍රේමදාස මැතිතුමත් ගාමිණී දිසානායකට බය වුණා. ගාමිණී සායකට බය වුණා. බයල තමයි වැඩ කරේ. මෙතුමාත් දැන් අර රීකානේෂන් ඔෆ් ෆ්‍රීඩම් ෆයිට් ෆිල්ම් එකේ වගේ පරපුරෙන් පරපුර එනවා වගේ මයන්ත දිසානායකට බය වෙලා එතුමාව පත් කරාට පස්සේ සියලු දෙනා එකතු වෙලා එතුමාට බය වෙලා එතුමා රයින් වෙන්න කියලා බල කරා, තර්ජනය කරා. තර්ජන එතුමාට ස්වාධීනව මන්ත්‍රී කෙනෙකුට කටයුතු කරන්න ඉඩ දුන්නේ නැහැ. ස්වාධීනව මයන්ත දිසානායකටත් මුදල් කාරක සභාවේ සභාපති වෙන්න අයිතියක් තියෙනවා. විරුද්ධ පක්ෂ නායකතුමාට බල කරන්න අයිතියක් නැහැ. ඒකට ස්වාධීන මන්ත්‍රී කෙනෙක් විදිහට කටයුතු කරනකොට එතුමා එළෙව්වා. එළවලා කියනවා හර්ෂ ඩිසිල්ලම්පත් කරන්න කියලා. හර්ෂ ඩිසිල්ලම්පත් කරන්න මොකටද? දිසානායකලට බයද? ගාමිණී දිසානායකට බය වුණා වගේ පුතුන්ට බයද? ඒක නිසා මම කියනවා බයවෙන්න එපා. තමන්ගේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්න, මයන්ත දිසානායකට අවස්ථාව දෙන්න, මුදල් කාරක සභාවේ සභාපතිතුමන් එතුමාට හැකියාව තියෙනවා. ඒක නිසා ඒ විදිහට වැඩ කරන්න ඉගෙනගෙන නිවැරදි මාර්ගය ඔබතුමා යන්න. ඔබතුමා ප්‍රජාන්ත්‍රවාදය ගැන කතා කරන ගමන් තමන්ගේ මන්ත්‍රීවරුන්ට ප්‍රජාන්ත්‍රවාදී අයිතිය දෙන්න නැහැ. බලෙන් එළවලා මුදල් කාරක සභාවේ සභාපතිතුමන්ට පත් කරන්න තමන්ට වෙන විදිහට අන්න ඒක නවත්තරණ කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා. ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ඊට කලින් මූලාංශය සඳහා නමක් යෝජනා කරන්න.
මම යෝජනා කරනවා උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි මූලාංශය සඳහා උද්දික ප්‍රේමරත්න මහත්මයා පැමිණ ඇති.
මූලාසනාරණ මන්ත්‍රීතුමනි, අද මම හිතන මේ රටේ දුප්පත්ම කොටස වෙනුවෙන් යම් ආධාරයක් දෙන්න යනකොට අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට බලන්න වෙනවා මේ ආධාර බෙදන ක්‍රමය සාධාරණද, මේකෙන් නියමිත අයට හම්බවෙනවද, මේ මුදල සෑහීමකට අවත්වෙන්න පුළුවන්ද කියලා අපිට අහන්න වෙනවා. මම හිතන අපිට කතා කරපු රාජ්‍ය ඇමතිතුමා මේ රට දුප්පත්කමට වැටුනේ, මේ තත්ත්වයට ආධාර දෙන්න වැටුනේ නිකම් මේ කවුරුත් නොකරපු වැඩක් වගේ. මේ ආණ්ඩුවේ ඉන්න අය වග කියන්න ඕන, මේ රටේ අද තුන් වේලක් කාපු මිනිස්සු වේලක් දෙවේලක් කනවා. මන්දපෝෂණය වැඩි වෙලා, බඩු මිල වැඩි වෙලා, ඒ තමුන්නාන්සලාගේ තිබ්බ පාලනයේ වැරද්ද නිසා, වංචාව දූෂණය නිසා. ඒක නිසා තමයි ආයි මේ වගේ ආධාර දෙන්න වෙලා තියෙන්නේ. අපි කියනවා ආධාර දෙන්න ඕන. කවුද මේ රට මේ තත්ත්වයට පත් කරේ? පහුගිය අවුරුදු 29න් අවුරුදු 23ක් රට පාලනය කරලා තියෙන්නේ ඔය පැත්තේ ඉන්න උදවිය කියන එක මම කියනවා. එහෙනම් මේකේ සම්පූර්ණ වගකීම, මේකේ සම්පූර්ණ බාර ගන්න ඕන රට මේ තත්ත්වයට පත් වෙච්ච එක ගැන. ඒ වගේම අපේ මන්ත්‍රීතුමා කිව්වා සමෘද්ධිය බොහොම සාර්ථක ව්‍යාපාරයක්. දැන් අවුරුදු 29ක් දෙනවා සමෘද්ධිය. තාම ගොඩේලා නැහැ. සවි බල ගන්නලා කියනවලු. සවි බල ගන්නවා නම් ඇයි මේවා වෙනස් කරන්නේ නැත්තේ? අපි ඒක නිසා තමයි ප්‍රේමදාස මැතිතුමා ජන සවි අවුරුදු 2කට සීමා කරේ. අපි නමතන සැකයක් තියෙනවා. මේක කොහොමද මේ තීරීම කරන්නේ? අපි දන්නවා දේශපාලන පත්වීම ලප්පුවයි තමයි සමෘද්ධි නියාමකෝ. දේශපාලන පැත්ත නිදවලපුවා තමයි කෘෂිකර්ම ඒ සම්බන්ධව නිලධාරි. මේ අයම තමයි මේ කොමිටුවට දාලා තියෙන තෝරන්නේ. කුප නිසයි සමෘද්ධි සංවර්ධන නිලධාරි ග්‍රාම සේවකයි. අපි කොහොමද මේකේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? සමෘද්ධි ආපු දවසේ ඉඳලා කරේ දේශපාලන. තමුන්නාන්සේලාගේ දේශපාලන යාන්ත්‍රණය වුණේ සමෘද්ධිය. ඒක නිසා තමයි අවුරුදු 29ක් එක දිගට දුන්නේ. ඉස්සෙල්ලා කතා කරපු අපේ සමෘද්ධියෙන් ආපු මන්ත්‍රීතුමා කිව්වා අපේ ආණ්ඩුව කාලේ 105කට දුන්නා වූ අසාධාරණ ලක් වෙච්ච අය. තමුන්නාසලා සම්පූර්ණම කරේ තමන්ගේ පාක්ෂිකයින්ට ඒ සහන ආධාරය දෙන එක. එහෙනම් මේ දේශ අපිටම දැන් සේමසිංහ ඇමතිතුමාම කිව්වා සමෘද්ධි බැංකු ගැන විශ්වාසයක් නැහැ. මේක නියාමනය කරන්න ඕන මහ බැංකුවේ. ඇයි නියාමනය කරන්න ඕන කියන්නේ? මේ කොහෙන් අන්නේ? මුදල් ඕන විදියට පයිප්ප ගන්නයි, කොඩි දාන්නයි, කෑම වලටයි මේ සමෘද්ධි සල්ලි වුණා කරා. මොකද මේ බැංකුව අර දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි එක්කව කරලා හදපු සම්පාකාර බැංකුවක් වගේ කාණ්ඩයක්. අපි අහන තමුන්නාන්සලා මේකෙන් යෝජනා කරලා තියෙනවා පවුල් 120කට. නමුත් අද මේ රටේ මන්ද පෝෂණයේ තියෙනවා අවුරුදු 5ට අඩු ළමයින්ට මේ දකුණු ආසියාවෙන් දෙවනිතර තියෙනවා. ඒ වගේම මේ රටේ පවුල් 10න් 7ක් තමන්ගේ ආහාර වේල් තුන දෙකකට මේ ඒ කියන්නේ පවුල් 160ක් විතර ඉන්න 140ක් විතර ආහාර වේල් තුන දෙකක් හෝ එකක් ගන්නෙ. එනම් මේකට සුදුසුකම් ලබනවා පවුල් ලක්ෂ 40ක්. මේගොල්ලෝ දෙන්නේ පවුල් ලක්ෂ 20කට විතරයි. ඉතුරු අයට මොකද්ද වෙන්නේ? ඉතින් අපි අහනවා, අපි දන්නවා සමහර අය ආහාර අඩු කරලා තියෙනවා, සමහර අය ළමයින්ට උත්පත් දිනයක අඩු කරලා තියෙනවා. මේ සේටම වග කියන්න ඕන. මේ ආණ්ඩුව අද වෙනස් වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. අනිත් එක මේකේ දැන් සමෘද්ධි ආධාර දෙනවල් පවුල් ලක්ෂ 17 ලක්ෂ 60000ක. ලක්ෂ 20යි දෙන්නේ. මහන්නේ තව ඕනා සමෘද්ධියෙන් කීප දෙනෙක් අයින් කරයි. මහන්නේ අලුතෙන් පවුල් ලක්ෂ කීර දෙන්නේ. ඊට වැඩිය මේ ආධාර ගන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ පවුල් ලක්ෂ 40ක් ලෝක ආහාර සංවිධානය යුනිසෙෆ් එක කියනවා නම් තමන්ගේ ආහාර වේල ගන්න නැති පවුල් ලක්ෂ 40ක් ඉන්නවනේ 20ක් දීලා හරියනවද? ඒ විතරක් නෙමෙයි, දරුවන්ගෙන් 17%ක් උග්‍ර කුෂවීමේ තත්වයකට. මම අහනවා ආණ්ඩුවෙන්, මේ අනාගත පරම්පරාව කියන අපේ ආයෝජනය, මේ අනාගත පරම්පරාව මෙහෙම මන්ද පෝෂණයෙන් කුෂවීමෙන් ඉන්නවනම් රජයේ මොකද වැඩපිල්ල මේ අයට? දැන් මෙතන දෙන්නේ ලක්ෂ 4කට 2,500. වාහනේ 2,500ද මීට අවුරුදු 4කට තිබ්බ මිල වගේ මේක බාල්දු වෙලා තියෙනවා 3 ගුණයක් යට්ට. ඒක රුපියල් 800ක් වගේ. එදා 100 කිලෝ එකක් රුපියල් 100ට ගත්තේ, දැන් 95ට ගත්තේ, දැන් 200 ගාණ.
පරිතුමා එක රුපියල් 100ට ගත්තා. ඔබතුමාට තව විනාඩි 3ක කාලයක්
තියෙනවා. ඉවරයි. විනාඩි 10ක් ගියාද නැහැ. මම අහන්නේ තමුන්නාසලාගෙන් අපි එක්කම අපි තෝරා ගැනීමේදී අපි කියනවා මේ අභියාචනා හරියට ක්‍රියාත්මක කරන්න. ඒකම තමුන්නාසලා කතා කරා සමාජ සුබ සාධන පනත ගැන. මේක අපේ ආණ්ඩුව අපි පාර්ලිමේන්තු විදී 2002 ගෙනාවේ. මේකේ පැහැදිලිව තියෙනවා මේකේ වැරදි විදිහට මේක ලබා ගත්තොත් හෝ වැරදි විදිහට ලබා දුන්නොත් හෝ ලබා නොදුන්නොත් ඒ නිලධාරීන්ට දඬුවම් කරනවා. මහනවා තාම කිසිම කෙනෙකුට දඬුවම් කළා නැහැ. අනන්තවත් වැරදි කරනවා. මම ඒක නිසා රජයෙන් ඉල්ලනවා මේකට වෙනින්ම යාන්ත්‍රණයක් හදන්න, වැරදි කරන ලදාන දෙන්න. මොකෝ ඒ දවස්වල සමෘද්ධිය දුන්නේ පක්ෂේබල්. සමෘද්ධිය අපේ මිනිස්සුන්ගේ කැපුවා. ඒක තමයි දයාගමගේ ඇමතුමා හැදුවේ. ඒ විතරක් නෙමෙයි, මේකේ ප්‍රාදේශීය ලේකම් වුණ මේ පණතිම්ම කියලා තියෙනවා අවුරුද්දකට සැරයක් මේක සංශෝධනය කරන්න, යාවත්කාලීන කරන්න. අපි කියනවා මේ ක්‍රියාත්මක කරන්න. මොකද මේක මේ රට මේ තත්ත්වයට පත් කළා. දැන් ලොකුවට කියනවා අපි ආධාර දෙනවා කියලා. අපි කියනවා ඉතුරු පවුල් ලක්ෂ 15ට 20ට මේ සහන ආධාරය දෙන්න. දැන් කබීර් රෂීම් මැතිතුමා කිව්වා අපේ රටේ අයවැයෙන් 10.6යි මේ පොඩි මිනිස්සුන්ට දෙන්න කියලා. තව වැඩි කරන්න. දැන් ඊයේම කිව්වද ට්‍රෙෂරි බිල්ස් ගන්නවා, භාණ්ඩාගාර බිල්පත් තව ට්‍රිලියනයක. අපි කියනවා මේකනුත් කොටසක් මේ මිනිස්සුන්ට වෙන් කරන්න. මේකනුත් කොටසක් මේ අයට වෙන් කරන්න. මේ රටේ දුප්පත්ම කන්න බොන්න නැතුවද බොහොම තමන්ගේ රැකියා නැති කට කරපයින් 120ක්. ආණ්ඩුව මේ ඔක්කොටම වග කියන්න ඕන. මේගොල්ල කතා කරන්නේ මේව විනාය කරා වගේ. පරණ ආණ්ඩුවමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයි වෙනස් වුනේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කාලේ කරපු විවේචනය කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ජනාධිපති වුණාට පස්සේ හොඳයි කියලා. මම ඒ වගේම කියනවා, මේකට නැවත නැවතත් මං කියනවා, මේකට වග කියන්න ඕන. පහුගිය අවුරුදු 29න් අවුරුදු 23ක් මේ රට පාලනය කරේ පොදු ජන පෙරමුණයි, පොදු පෙරමුණයි. මේ ආණ්ඩුව දුප්පත් වෙන රට දුප්පත් වෙන කඩා වැටෙන මේ විදිහට ආධාර දෙන්න කටයුතු කරේ එදොයි. එහෙනම් මේක දෙදි මේ අලුත් නෑ දෙන්නේ. ඔයගොල්ලෝ කරපු පාප කර්මයටම දැන් පින් කරන්න යන්නේ, එහෙම නේද? මේගොල්ලෝ කරපු වැරද්දම හදන්න යන්නේ. හැබැයි මේක වැරද්දෙන් දශමයයි හදන්නේ.
වෙලාව අවසන්.
එහෙනම් අපි කියනවා රජයට මේක දේශපාලන ව්‍යාපාරයක් කරගන්න එපා. අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් තැමතිවරයාගෙන් දේශපාලන න්‍යාය පත්‍රයේ කියන සමුර්ධිලධාරී කුප නිසයි මේ ආධාරකාරී සහන ආධාර දෙන අය තෝරගන්න. යොදා ගන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, සුභසාධන ප්‍රතිලාභ පනත සම්බන්ධයෙන් කතා කරන අද දවසේ ජන ජීවිතයටත් රටේ සංවර්ධනයටත් අතිශයින් වැදගත් මේ විෂයට අදාළව වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. සභාපතිතුමනි, අපි දන්නවා ලෝකයේ පුරාම සුභසාධනයේ අවශ්‍ය පිරිස් වෙත ඒක ලබා දීමට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ සමාජ ආර්ථික විෂමතා අවම කිරීමේ අරමුණින් බව. නමුත් සභාපතිතුමනි, අදටත් සුභසාධනීය පිළිබඳව අර්ථකථන දෙකක් තිබෙනවා. ආර්ථිකය පිරමීඩේ යම් ප්‍රමාණයක් ඉහළට නැගපු අය බොහෝ විට හිතන්නේ සුභසාධනීය මොකටද කියලා. කවුරුවත් මහන්සි වෙලා හම්බ කරන්න ඕන, කවුරුත් මහන්සිලා හම්බ කරන්න ඕන, කාටවත් කිසිම දෙයක් නිකං පිනට දෙන්න ඕනේ නැහැ කියලා තමයි ඒ අය හිතන්නේ. ඒ ගැන ඕන තරම් තර්ක විතර්ක උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ආර්ථික පිරමීඩේ පතුලේ ඉන්න මිනිස්සුන්ගේ දුක කියව ගන්න න්‍යායත් හා තර්ක වලින් පමණක් පුළුවන්කමක් නැහැ. එයා එතනට අද තමා තිබෙන්නේ සමාජ ආර්ථික විෂමතා සහ දේශපාලන තීන්දු විසින් කියන එක තමයි ඇත්ත වශයෙන්ම සැබෑ යථාර්ථය කියලා මම කල්පනා කරනවා. සභාපතිතුමනි, ඒ අයට උඩට එන්න ඉඩ නොදෙන්නෙත් එම විෂමතා විසින්මයි. නමුත් අපේ රටේ සමාජ සුභසාධන ප්‍රතිලාභ ඉතිහාසය දිහා බලනකොට ඉතා පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි ආර්ථික පිරමීඩය පතුලේ තැලෙන මිනිසුන් උඩට ගැනීමට වඩා දේශපාලනඥයින් උඩට ගැනීම තමයි ඒවයි අරමුණ වෙලා තිබුණේ. දේශපාලන පිරමීඩයේ උඩ වැජබෙන පුජ්‍යලිංගේ උමනාවන් වෙනුවෙන් සුභසාධන ප්‍රතිලාභ බෙදියාම සම්බන්ධයෙන් අඳුරු යුගයක් තමයි රටක් හැටියට අපට තිබෙන්නේ. අවිචාරශීලී සහ දේශපාලනීකරණය වූ ප්‍රතිලාභ බෙදීම මගින් සිද්ධ වෙන්නේ දුප්පත් මිනිස්සු උඩට ගැනීම වෙනුවට ඔවුන් දුප්පත්කම තුළ වඩ වඩාත් සිරකර තැබීමක්. සභාපතිතුමනි, බොහෝ විට එහෙම හිර කරලා තියාගෙන ඉන්න මිනිස්සුන්ට සුභසාධන ප්‍රතිලාභ දුන්නේ ආණ්ඩු විසින් දේශපාලන අල්ලසක් දෙන විදියට. අපි දැක්කා සභාපතිතුමනි, ඡන්ද කාලවල රැස්වීම් වලට ආවේ නැත්තම් රට පුරා සෙනඟ පුරවගෙන රැස්වීමෙන් රැස්වීමට සෙනඟදින බස් එකට ගොඩ වුණේ නැත්තම් සමෘද්ධිය කපනවා කියලායි මිනිස්සුන්ට කියපු අවස්ථාවක්. ඒ කාලේ හිටපු නායකින්ගේ පින්තූරය අතර දුන්නහම රැස්වීමට ගිහින් ඒක වැණුවේ නැත්තම් ඒ මිනිසුන්ගේ සමෘද්ධිය කපපු අමිහිරි සිදුවීම් අපේ රටේ ඉතිහාසය අපිට අමතක කරන්න බෑ. දුප්පත් මිනිසුන්ගේ බඩගින්න කඳුල සුසුම මැදින් ඡන්ද පෙට්ටි පුරවපු මේ අමානුෂික දේශපාලන ක්‍රමයේ වෙනස් කිරීමට කාලය එළඹ තිබෙන බව පක්ෂ විපක්ෂ අපි කවුරුත් මේ සභාවේ කල්පනා කළ යුතු තැනකට ඇවිත් තිබෙනවා. දුප්පත්කම නැති කරන්න, හැමෝටම බප්පිඟානක් වෙනුවට බිලීපිත්තක් හෝ උදැල්ලක් දෙන්න කියපු, කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘ මාවෝ සේතුන්ගේ ප්‍රකට කියමන මේ පනත විවාද කරන අවස්ථාවේ මට මතක් වෙනවා. සභාපතිතුමනි, අපි පිළිගන්නවා සුභසාධන ප්‍රතිලාභ පමණක් ලබා දීම ප්‍රමාණවත් නැති බවත්. මිනිසුන් මානසිකව නැගිට්ටවන්න, මානසිකව බලගන්වන සැලසුමක් සහගත වැඩපිළිවෙලක් ඒ සඳහා අවශ්‍ය බවත්. හැබැයි සැලසුම් කරන මුවාවෙන්, වඩා විධිමත් කරන මුවාවෙන්, එහෙම නැත්නම් IMF කොන්දේසි වලට මුවා වෙලා සුභසාධන ප්‍රතිලාභ කප්පාදු කරන්න ලෑස්ති වෙනවා නම් අපිට ඒකට කැමති වෙන්න පුළුවන් කමක් නැහැ. සභාපතිතුමනි, අපේ රටේ දිළිඳු සහනාධාර ඉතිහාසයේ ඒක ආරම්භ වුණේ දෙවන ලෝක යුද සමයේදී. මුලින්ම 1942 වීලි සලාකාධාරයක් තමයි ලබා දුන්නේ. ඊට පස්සේ DS යුගයේදී, ඩඩ්ඩි යුගයේදී සහල් සලාකේ ලෙසත්, බණ්ඩාරනායක යුගයේදී හාල්පොත විදියටත්, ජයවර්ධන යුගයේදී ආහාර මුද්‍රේ විදියටත් ප්‍රේමදාස යුගයේදී ජනසවිය ලෙසත් චන්ද්‍රිකා යුගයේදී සමෘද්ධිය විදියටත් අනතුරුව දිවිනැගුම විදියටත් යුගයෙන් යුගයට මේ ක්‍රමවේද ඉදිරියට ආවා. ඒ එක යුගයකදීවත් මිනිසුන් මානසිකව බලගැන්වීමට ප්‍රමාණවත් වැඩපිළිවෙලක් තිබුණද කියන ප්‍රශ්නය අදටත් අපට ඉතුරු වෙලා තිබෙනවා. සුභසාධන ප්‍රතිලාභ පිළිබඳව මේ පනත ඉදිරිපත් කළ තියෙන තෝරා ගැනීමේ නිර්ණායක පිළිබඳව මම විශේෂ අවධානය යොමු කරන්න කැමතියි. මේ සඳහා මැදිහත් වුණු දේශපාලනඥයින් සහ නිලධාරීන් කවුරු වුණත් ඒක ඉතාම විද්‍යාත්මකව සකස් කරලා තිබෙනවා සභාපතිතුමනි. නමුත් ඒවා කඩදාසි වලට පමණක් සීමා නොවේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
ඔබතුමාට තව විනාඩි 3ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මේ පනතින් රජයේ විසින් යෝජනා කරන සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 1-31 දක්වා දීර්ඝ ලේඛනයක් සඳහන් කරලා තියෙනවා. මේ දිග ලේඛනය දැක්කහම මට මතක් වෙනවා මේ රටේ දේශපාලනේ කාගෙත් කතා බහට ලක් වූ අපූරු ලේඛනයක්. දැන් වැඩි කතා නොවුනත් පහුගිය දවස්වල නිතරම ඇහුණු අර සෞභාග්‍යයේ දැක්ම කියන ලේඛනය මට මතක් වෙනවා. ඔය මාතෘකා 31 යටතේම අපූරු සුරංගනා කතායේ ලේඛනයේ සඳහන් වෙලා තිබුණා. සුභසාධන ප්‍රතිලාභ පිළිබඳ මේ රටේ දේශපාලන ඉතිහාසයේ වඩාත්ම නිර්මාණාත්මක කතාපොත ලෙස ඒක නම් කරන්න පුළුවන්. හැබැයි ඒකේ කර්තෘවරයා චේති රජුරන්ටත් වඩා දක්ෂයෙක් කියලා අද මිනිස්සු කතා වෙනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අදාළව නිකුත් කළ නවතම වාර්තාව දිහා බැලුවහම ඕනම කෙනෙක්ගේ ඇස් නරල රැලි ගැන්වෙනවා. 2019 වෙනට 11.3% පැවති දිනිඳුකම 2023 වෙන විට 25% දෙගුණයකින් වැඩි වුණා. දුප්පත්කම වැඩි වුණ නිසා ජනතාවගේ පරිභෝජනය අඩු වුණා. ආහාර ගන්න වේල් ගන්න අඩු වුණා. බත් කනකොට වෑංජන දෙකක් ගත්ත එක්කෙනා කට්ට සම්බෝලයක් එක එක කන්න පුරුදු වුණා. මේකේ බරපතලකම නිසා මන්ද පෝෂණයත් ඉහළ ගිහිල්ලා 2021 7.4% වුණු ලංකාවේ මන්ද පෝෂණය 2022 9.4% වැඩි වෙලා, ඒ කියන්නේ ලෝක බැංකුවේ වාර්තාවල් වලට අනුව. ඒ වගේම සභාපතිතුමනි, 2022 සැප්තැම්බර් මාසයේදී 70%කට පමණ පැවති උද්ධමනය දැන් 40%ට අඩු වුණාට සැලකිය යුතු ප්‍රමාණයකින් බඩු මිල අඩු වෙලා නැtei කියන එකත් අපිට කියන්න සිද්ධ වෙනවා. IMF එකත් කියලා තියෙනවා සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කරලා තිබෙනවා. මම දැක්කා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ කෝප් කමිටුවේදී අනාවරණය කරලා තිබුණා සමෘද්ධිය ලබන පවුල් 100ක් ගත්තහම එයින් 33ක්ම ප්‍රතිලාභ ලැබීමට නුසුදුසු පවුල් බව. ඒ වගේම නුසුදුසු අය සමෘද්ධිය ලබනවා වගේම ලැබිය යුතු විශාල ප්‍රමාණයකුත් එළියේ ඉන්න බව. ඒ වගේම මේ කෝප් වාර්තාවේ සඳහන් වුණා සමෘද්ධිලාභීන් 2433ක් මාසිකව ලැබෙන සමෘද්ධිය ලබාගෙන නැතුව ඉතිරි කිරීමේ ගිණුම් වල කෝටි 6කට ආසන්න මුදලක් රැඳිලා තියෙන බව. ඒවෙන් අපට පේනවා අඩු ආදායම් ලාභීන් නෙවෙයි සුදුසුකම් ලැබලා තින්නේ මේක ලබන්න. නුසුදුසු පුජ්‍යලයන් අතර සමෘද්ධි සානාධාර හිමි වෙන බව ඒකෙන් තහවුරු වෙනවා. අපි දැක්කා හිටපු රජය බිම් මට්ටමේ මේ දේශපාලන ව්‍යාපාරයක් බවට මේක පත් කරගෙන නුසුදුසු පුජ්‍යලයන් වෙත අල්ලසක් ලෙස සමෘද්ධිය ලබා දෙන බවට චෝදනා ලබන හැටි අපි දැක්කා.
ඔබතුමාට අවසන් කරන්න පුළුවන්.
මම විනාඩි දෙකක් විනාඩි එකමාරින් ඉවර කරනවා. ඒ අනුව සමෘද්ධි මුදල් අවභාවිතා වීම එක පැත්තකින් විශාල මහජන මුදල් නාස්තියක්. ඊට අමතරව දිනිඳුකම් පිටු දෙකේ මේ ව්‍යාපාරයේ සැබෑ අරමුණ ඉටු කරගන්න බැරි වීමක්. ඒ අනුව සුභසාධක ප්‍රතිලාභීන් අලුතෙන් හඳුනාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තිබෙනවා අස්සැස්සුම කියලා. මට දැනගන්නට තියෙන විදිහට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 340කින් විතර ලංකාව පුරා අයදුම් කරලා තියෙනවා 37 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්. ඉතින් මේ අයදුම් පත්‍රවලට අනුව සුදුසුකම් ඇති පුද්ගලින් හඳුනා ගැනීමේදී එයත් යම් දේශපාලනීකරණයකට ලක් වෙන්නට ඉඩ තියෙන බවටත් මිනිස්සුන්ට සැකයක් තිබෙනවා. එනිසා අපි කියන්නේ මේ පනතේ සැබෑ අරමුණ ඉටු කරගන්න නම් නිවැරදි ක්‍රමවේදයකට මිනිසුන් තෝරා ගැනීමත් විනිවිද භාවයකින් ඒ කටයුතු සිදු කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක් කියන එක රජයට මතක් කරමින් මේ කාරණා ගැන අවධානය යොමු කළා. නුසුදුසු පුජ්‍යලෝ ඉවත් කළා, සුදුසුකම් ඇති තාමත් ලබා ගන්න බැරි පුද්ගලයෝ අවංකවම මේක ලබා ගැනීමට අවශ්‍ය පීවර ගැනීම සඳහා රජය වග බලා ගත යුතුයි කියන කාරණේ මතක් කරමින් මට වේලාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මම නිහඬ වෙනවා.
සුති